අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් මේ සූදානම බුද්ධ ධර්මයේ පාඩම ගෙන එන්නට. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා මහවිද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.
සුබ දවසක් දරුවනේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ අකුස සාමාන්‍ය පෙළ විභාගයේදී හැමදාමත් ප්‍රශ්න අහන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ධර්ම සංගායනා. ඔයාලගේ පෙළ පොතේ 19 වෙනි පාඩම සසුන සුරකි සංගායනා. දරුවනේ, අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවුරුදු 45 පුරාවටම භාරතයේ විවිධ රාජ්‍යවල ගම් නියම්ගම් ජනපදවල සැරිසරමින් ලෝකයට හඳුන්වා දීමට පෙළඹුණා. මොකද දරුවනේ, ඒතෙක් ලෝකයේ පැවති ආගමික චින්තාවන් අතර මේ බුදුදහම හරිම සුවිශේෂී එකක්. ඒ දහම හරිම සාන්තයි, හරිම ප්‍රණීතයි, ගම්භීරයි, නුවණැත්තන්ට ගෝචර වූ දහමක්. ලේසියෙන් අවබෝධ කරගන්න බෑ, තර්ක කර කර අවබෝධ කරගන්නත් බෑ. හරිම විශිෂ්ට දහමක්. ඒ වගේ දහමක් දේශනා කරමින් තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරපු බුදුන් වහන්සේ අපි දන්නවනේ දරුවනේ, පාවානුවරදී පිරිනිවන් පෑවා. ඉතින් දරුවනේ, සැරියුත් මුගලන් ආදීන් වගේම බුදුන් වහන්සේත් පිරිනිවන් පෑමෙන් පස්සේ මොකද වුනේ? ගිහි ජනතාව තුළ මේ බුදුදහමේ අනාගතය පිළිබඳව තිබුණේ මහා බයක්, මහා පුදුමයක්. සසුන රැක ගැනීම පිළිබඳ, පවත්වාගෙන යාම පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරුණේ භික්ෂුන් වහන්සේලාට. ඒ අනුව අවංකව කැපවීමෙන් ලාභ කීර්ති බලාපොරොත්තුවකින් තොරව ලෝකයාට මේ උතුම් දහම හඳුන්වා දීම විමුක්තිලාභී භික්ෂූන් වහන්සේලාගේ එකම වගකීම වුණා. බුදුන් වහන්සේ විසින්ම මේ උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේදී ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා, ආනන්ද, මගේ ඇවෑමෙන් පස්සේ මං විසින් දේශනා කරන ලද ධර්මය, ඒ වගේම විනය ශාස්ත්‍රවරයා වශයෙන් තියාගන්න කියලා. ඉතින් මේ බුද්ධ වචනය අනුව කටයුතු කරන්න අපේ මහා තෙරුන් වහන්සේලා දිවි හිමියෙන්ම කැප වුණා. දිවි හිමියෙන්ම කැප වුණා කියන එකට සාක්ෂි ඉතිහාසයේ බොහෝ තැන්වල දකින්න පුළුවන් පුතේ. බුදුදහමේ ස්ථිර පැවැත්ම සඳහා සිදු කරපු නොයේකුත් ක්‍රියාකාරකම් අතර මේ ධර්ම සංගායනා විශේෂ තැනක් ගන්නවා. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය, පනවන ලද විනය භික්ෂුන් වහන්සේලා එකතු විලා සජ්ජායනා කිරීම සංගායනා කියලා සරලව කියන්න පුළුවන්. විවිධාකාර වූ බාහිර අභ්‍යන්තර බලපෑම් නිසා අපේ ත්‍රිපිටක බුද්ධ වචනය විනාශයට යන්න තිබිච්ච මේ අනතුර වළක්වලා නොයෙක් දුර්මතවලින් බුද්ධ ශාසනය කිලිටි වෙන්න නොදී ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන්ම දරුවනේ උපකාරී වුණේ මෙන්න මේ ධර්ම සංගායනා. ඒ අනුව ධර්මදර විනයදර මහතෙරුන් වහන්සේලා එකතු වෙලා අපේ ගෞතම බුදුන් වහන්සේ වදාළ ධර්මය මොකක්ද, එතනදී මොන මොන සූත්‍ර දේශනාවන් කොහොම දේශනා කරලා තියෙනවද, කුමනාකාරයේ විනය ශික්ෂාවන් පනවලා තියෙනවද කියලා සාකච්ඡා කරලා සාමූහික එකගතාවයකට පැමිණීම තමයි මේ සංගායනාවලදී සිද්ධ වුනේ. ඒ වගේම සදොස් තැන් නිදොස් කිරීම, වැරදි තැන් නිවැරදි කිරීම මෙන්න මෙතනදී සිද්ධ වුණා. විනයෝ නාම සාසනස්ස ආයු, විනයෝ නාම සාසනස්ස ආයු, විනය සාසනේ ආයුෂයි. විනය පවත්නා කල්හිම බුද්ධ සාසනය පවතින බව මේ තෙරවාදී භික්ෂූන් වහන්සේලා තේරුම්ගෙන හිටියා. ඒ නිසාම නිර්මල තෙරවාදී බුදුදහම ආරක්ෂා කරගනිමින් විනය ගරුකව ශික්ෂාකාමීව භික්ෂු සමාජයේ පවත්වා ගැනීමේ වගකීම ඉටු කිරීමට මහතෙරුන් වහන්සේලා මැදිහත් වුණා. අන්නේක ඉෂ්ට කරේ දරුවනේ මේ සංගායනාවලින්. ඒ අනුව තෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය මගින් පවත්වපු සංගායනා හයක් ගැන සඳහන් වෙනවා. ඒ සංගායනාවලින් පළමුවැන්න බුද්ධ පරිනිර්වාණය සිදුවෙලා මාස 3කට පස්සේ මගධ රාජ්‍යයේ රජගහනුවරදී. දෙවැන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ විශාලා මහනුවරදී. තුන්වැන්න බුදුරදුන් පිරිනිවන් පාලා වසර 236ක් ගිය තැන පැලලුප් නුවරදී පවත්වලා තියෙනවා. හතරවැනි ධර්ම සංගායනාව ලංකාවේ මාතලේ අලු විහාරයේදී, ආලෝක විහාරයේදී. පස්වැනි හයවැනි සංගායනා බුරුම රටේදී පවත්වලා තියෙනවා. මෙන්න මීට අමතරව භාරතයේම පවත්වපු හතරවැනි ධර්ම සංගායනාවක් ගැනත් සඳහන් වෙනවා. ඒක තෙරවාදයේ සම්ප්‍රදායට අයත් නෑ කියලයි කියන්නේ. මේ සංගායනා සියල්ලක්ම අපේ විෂය නිර්දේශයට අදාළ නිසා දරුවනි, ඒ හැම සංගායනාවක් ගැනම අපි අවබෝධය ලබා ගන්න ඕනි නේද? අපි පළවෙනි සංගායනාව අරන් බලමු. මෙන්න මේ සංගායනාව පැවැත්වුවේ දරුවනි, දන්නවනේ ඔයගොල්ලන් සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා හරියටම මාස 3කට පස්සේ. මොකක්ද මේ සංගායනාව පවත්වන්න හේතුව වුනේ? හේතු නම් ගොඩක් තිබුණා. ඒත් ඒ සංගායනාව සඳහා බලපාපු ප්‍රධාන හේතුව, එහෙම නැත්නම් ආසන්නම හේතුව උනේ සුබද්ද කියන භික්ෂුවගේ අබද්ද වූ, අශ්ලීල වූ, අශෝබන වචනය. මොකක්ද දරුවනේ මේ අශෝබන වචනය? දැන් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ ආරංචි වුණු පෘථග්ජන භික්ෂූන් හැමෝම හඬා වැළපෙනවා. හැමෝම හඬා වැළපෙන අවස්ථාවේ මහලු කල පැවිදි වුණු මේ සුබද්ද කියන භික්ෂුව ඒ හඬා වැළපෙන භික්ෂු පිරිස අතරට ඇවිත් අහනවා, මහණෙනි නොහඬව නොවැළපෙව්. හඬන්න එපා, වැළපෙන්න එපා. අපි මේ සතුටු වෙන්න ඕන වෙලාවක ඇයි මේ හඬා වැළපෙන්නේ? ඇයි මේ හඬා වැළපෙන්නේ කියන මේ නිර්ලජ්ජී ප්‍රකාශය, ලැජ්ජ නැති ප්‍රකාශය බුද්ධ පුත්‍රයෙක්ගේ කටින් පිට වුණා. මේ වගේ ලැජ්ජ නැති ප්‍රකාශයක්, මේ වගේ අශෝබන ප්‍රකාශයක් කන වැටුන මේ මහා කාශ්‍යප හිමිට ඇති වුණේ විශාල වේදනාවක්, දුකක්. අනාගතයේ ඇතිවෙන්න පුළුවන් තත්වය අවබෝධ කරගත් මහා කාශ්‍යප හිමි වහාම මේකට පිළීමක් යොදන්න ඕනේ කියන එක වටහා ගත්තා. ඒ අනුව දරුවනේ භික්ෂූන් වහන්සේලා ඉක්මනින් මේකට ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි කියලා අවබෝධ කරගෙන වහාම සංගායනාවක් කිරීමට, සජ්ජායනාවක් කිරීමට තීරණය කරා. ඒක තමයි මේ පළවෙනි සංගායනාවට බලපාපු ප්‍රබලම හේතුව. මීට අමතරව දරුවනේ තවත් හේතු ගොඩාක් තියෙනවා මේ සඳහා බලපාපු, මේ සංගායනාව සඳහා බලපාපු හේතු රාශියක් තියෙනවා. මං ඉක්මනින් කියන්නම් ඒ ටිකත්. හොඳයි, අහගන්න. මලසුනක මල්මෙන් විසිරලා තිබුණු ධර්ම විනය ඒක රාසී කිරීම. මොකද බුදුන් වහන්සේ ධර්ම දේශනා පවති ඒ තැන්වලදී එතකොට ඒව එකතු වීමක් ඒක රාශී වීමක් සිදු වෙලා තිබුණේ නැහැ. එතකොට මලසුනක මල්මෙන් විසිරලා තිබුණු මේ ධර්ම විනය ඒක රාශී කරන්න ඕනි. ඒව ආරක්ෂා කරගන්න ඒක රාශී කරන්න ඕනි. අනිත් එක චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩණය පැනවීම. ආනන්ද හිමියන්ට එල්ල වූ චෝදනා निराකරණය කර ගැනීම. ධර්ම විනය සුරක්ෂිත කිරීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීම. මෙන්න මේ වගේ හේතු ගොඩාක් තිබුණා මේ සංගායනාව සඳහා බලපාපු. ඒත් දරුවනි මූලික එහෙම නැත්නම් ප්‍රධාන හේතුව උනේ මේ සුබද්ද කියන භික්ෂුවගේ අබද්‍ර වූ අශෝබන වූ අශ්ලීල වචනය. එතකොට දරුවනේ මේ සංගායනාවේ මේ පළවෙනි සංගායනාවේ මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ප්‍රධාන දායකයා වශයෙන් කටයුතු කරේ කවුද? අජාසත් රජතුමා. මේ සංගායනාව පවත්වන ස්ථානීය පිළිබඳවත් විවිධ මත තිබුණා. දරුවනේ අවසානයේදී ඒකමතික තීරණයෙන් තෝරාගත්තේ රජගහනුවර. රජගහනුවර විහාර පර්වතය පාමුල පිහිටපු සප්තපර්ණී ගල් ගුහා දොරටුව අසල ඉදි කරපු අලංකාර මණ්ඩපයක. අලංකාර මණ්ඩපයක තමයි මේ සංගායනාව සිදු කළේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආනන්ද හිමි, උපාලි හිමි වගේ භික්ෂුන් වහන්සේලා සහය ලබලා දුන්නා. මේ සංගායනාව සිදු කිරීම සඳහා දරුවනේ මාස 7ක කාලයක් ගත වුණා. ඒ වගේමයි මේ සංගායනාවට මහරහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසාම මේ සංගායනාවට කියනවා පංචසතිකා සංගීතය කියලා. මේ සංගායනාවට මූලිකත්වයේ ගත්තේ මූලිකව කටයුතු කළේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ නිසාම දරුවනේ මේ සංගායනාවට කියනවා මහා කස්සප තෙර සංගීතය කියලා. මෙතනදී දරුවනේ මුලින්ම සංගායනාවට ලක් කළේ විනය පිළිබඳව. විනය පිළිබඳව ඒ නිසාම මේ සංගායනාවට කියනවා විනය සංගීතය කියලා. ඔය සංගායනාව හඳුන්වන විවිධ නම්. අවසානයේ දරුවනේ මේ සංගායනාව නිසා අපට ප්‍රතිඵල රාශියක් ලැබුණා. යහපත් ප්‍රතිඵල, අයහපත් ප්‍රතිඵලත් ඒ අතර තිබුණා. ප්‍රතිඵල රාශියක් ලැබුණා. ඒ කියන්නේ අපි අර කලින් කියපු විදිහට අර විසිරලා තිබුණු ධර්ම විනය එක්ට්‍රස් කරගෙන සම්මුතියකට එන්න පුළුවන් වුණා. එකඟතාවයකට එන්න පුළුවන් වුණා. ඒ වගේම ධර්ම විනය කොටස් වලට කඩලා එක එක කණ්ඩායම් වලට බහර දුන්නා. ඉදිරියට මුඛ පරම්පරාගතව, ඒ කියන්නේ කටපාඩමින් පවත්වාගෙන යන්න කියලා. ඇයි ග්‍රන්ථාරූඪ කිරීමක් පොත්පත්වල ලිවීමක් සිද්ධ වුණේ නැහෙනි? දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, කුද්දකනිකාය කියලා මේ ධර්මයේ කොටස් වලට කැඩුවා. ඒ අනුව දීඝනිකාය බාර දුන්න ආනන්ද හිමියන් ප්‍රධාන ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට, මජ්ක්‍ධිම නිකාය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පරම්පරාවට, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට, සංයුක්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට, කුද්දක නිකාය සියලුම භික්ෂුන් වහන්සේලාට කටපාඩමින් පවත්වාගෙන යන්න බාර දුන්නා. විනයත් විනය පිටකේ පස් ආකාරයකට සංග්‍රහ කරා. පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහාවග්ග පාළි, පරිවාර පාළි, ඒ විදිහට බෙදලා මේ විනයට අධිපති උපාලි හිමියන්ට බාර දුන්නා. උපාලි හිමියන්ට බාර දුන්න මෙන්න මේක ඉදිරියට පවත්වාගෙන යන්න කියලා. ඊළඟට දරුවනේ මේ දෙවන ධර්ම සංගායනාව ගත්තම දැන් අපි දන්නවනේ පළමු සංගායනාවෙන් පස්සේ කාලයක් ගත වුණා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සාසනේ උන්නතිය නැත්තම් සාසනේ දියුණුවට ක්‍රියා කරපු රජවරු විරල වුණා, අඩු වුණා. ශ්‍රද්ධා භක්තියෙන් තොර පාලකයන් තමයි බලයටපත් උනේ. පාලකයෝ ක්‍රියා කරේ හරිම බලකාමීව බලයට තණ්හාවෙන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තුල ඇතිවුණු මේ දේශපාලනික අස්ථාවරභාවය මේ අස්ථාවරභාවය බුදු සසුන කෙරෙහි බලපෑවා. දැන් බිම්බිසාර රජතුමාගෙන් පස්සේ ඇති වුණේ මේ පීතෘ ඝාතක පරම්පරාවක්. ඒ කියන්නේ තාත්තා මරලා පුතා රජ වෙනවා. තාත්තා මරලා පුතා රජ වෙනවා. මෙන්න මේ විදිහට ගත්තම බිම්බිසාර රජතුමාගෙන් පස්සේ අජාසත්, උදයබද්ද, අනුරුද්ධ, මහා මුණ්ඩක ඒ දිගටම ආවි සියලු දෙනාම පීතෘ ඝාතකයෝ. මෙන්න මේ විදිහට සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වුණයින් පස්සේ රජබවටපත් උනේ කාලාශෝකයන්. එතකොට මේ කාලය වෙනකොට බුද්ධ ශාසනය දිනෙන් දිනම පිරිහීමටපත් වෙලා ශාසනික අර්බුද උද්ගත වෙමින් තිබුණා. අර පළවෙනි ධර්ම සංගායනා අවස්ථාවේ සම්මත කරගත් තීරණය කරගත් ව්‍යවස්ථා ක්‍රමයෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණා. භික්ෂුන් වහන්සේලා අතර සමහරු තමන්ට හිතුණ විදිහට ස්වාධීනව කටයුතු කරන්න පෙළඹිලා හිටියා. මෙන්න මේ අතර දවසක් කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ විසල්පුරයට වැඩම කරපු අවස්ථාවේ මේ කලින් නොදකපු අපූර්ව දර්ශනයක් දැක්කා. මොකක්ද දන්නවද? භික්ෂූන් වහන්සේලා පිරිසක් කහවණු සම්මාදමේ යනවා. දැන් මේවා භික්ෂුත්වයට ගැළපෙන ඒවා නෙමෙයි. පස්සේ බලනකොට දැන් මේ වගේ එකක් නෙවෙයි භික්ෂුත්වයට නොගැළපෙන කරුණු 10ක්ම දස 50ක්ම හඳුනලා දීලා තිබුණා. කවුද මෙහෙම කරේ? වජිපුත්‍රක භික්ෂුන් වහන්සේලා කාගේ තනුමැතිය ඇතිව තමයි මෙන්න මේ අය මේවා ක්‍රියාත්මක කරේ. මෙන්න මේ සිද්ධිය දැකපු කහකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ මේ වජිපුත්‍රකයින්ට එරෙහිව ක්‍රියා කරන්න ඕනි කියලා හිතුවා. ඒත් මොකෝත් කරන්න බෑ. ඇයි? මේ වජිපුත්‍රකයින් බලවත්ව හරිම සංවිධානාත්මකව තමයි හිටියේ. එතකොට ඒ අයට විරුද්ධ වෙන්න නම් අනිත් කණ්ඩායම ඊට වඩා ප්‍රබල වෙන්න ඕනි. එහෙමනේ. එක කණ්ඩායමකට විරුද්ධ වෙන්න නම් අනිත් කණ්ඩායම ඊට වැඩිය ප්‍රබල වෙන්න ඕනි. ඒ අනුව යසමහරහතන් වහන්සේ කොසබෑ නුවරට වැඩම කරලා ප්‍රබල භික්ෂූන් වහන්සේලා වුණු සම්බූත හිමි, රේවත හිමි වගේ බලවත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ පැත්තට නතු කරගත්ත, හරව ගත්තා. මේ කුඩා අනුකුඩා ශික්ෂාපද අභිභවා යමින් මේ වජ්ජපුත්‍රක භික්ෂූන් වහන්සේලා සම්මත කරගත්ත මේ දස අකැප වස්තුව ප්‍රබල භික්ෂු කමිටුවක් විසින් සලකලා බලලා ඒව ධර්ම විනයට අනුකූල නැහැ කියලා තීරණය කරා. යස මහරහතන් වහන්සේ ඇතුළු මේ පිරිස ගත්ත මෙන්න මේ තීරණයට වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා කැමති වුණේ නැහැ. කොහොම හරි මෙන්න මේ ක්‍රියාදාමය නතර කරන්න හිතුව වජ්ජපුත්තකයින් මෙන්න මේ යස මහරහතන් වහන්සේට නොයේකුත් විනය නීති පනවමින් කෙනෙහිලිකම් කරන්න සූදානම් වුණා. ඒ දරුවනේ මේ කාලේ ශාසනයේ හිටපු මහත් තෙරවරුන් ඒවට සැලුනේ නැහැ, කම්පා වුනේ නැහැ. මේ ප්‍රබල තෙරවාදී භික්ෂුන් වහන්සේලා විනය ශාසනයේ ආයුෂයි කියන පිළිගැනීම මත මේ දස වස්තුව අකැපයි කියලා ප්‍රකාශයට පත් කළා. මේ බව රජතුමාට, කාලාශෝක රජතුමාට ප්‍රකාශ කිරීම සඳහා අවබෝධ කරවීමට විශාල භික්ෂු පිරිසක් සමග දැන් යසතෙරුන් වහන්සේ කොසබෑ නුවර ඉඳලා වැඩම කරනවා විසල්පුරයට. ඒ කොහොම හරි මෙන්න මේ ගමන නතර කරන්න ඒ වගේම වජ්ජපුත්‍රකෙන් නොයේකුත් උපක්‍රම යෙදුවා. දන්නවනේ රජුට කේලම් කියනවා නේද? ඒත් අවසානයේ රජතුමාට සත්‍ය තීරුම් කරලා දුන්නා. රජතුමාගේ විශේෂ අනුග්‍රහය ඇතුව සංගායනාවක් පැවැත්වීමට තීරණය කරා. මේ කාලාශෝක රජතුමාගේ විශේෂ අනුග්‍රහය මෙන්න මේ සංගායනාව සඳහා ලබලා දුන්නා. එහෙමනම් දරුවනේ මේ සංගායනාව පැවැත්වීමට ප්‍රබල ප්‍රධාන හේතුව උනේ මෙන්න මේ වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු දස වස්තුව. ඒ දස වස්තු ඔයාලා දන්නවනේ නේද? සිංගිලෝණ කප්ප, දුවංගුල කප්ප, ගාමන්තර කප්ප, ආවාස කප්ප, ඊළාට අනුමති කප්ප, ආචින්න කප්ප, අමතිත කප්ප, ජලෝගි කප්ප, ඊළාට අදසක නිසීදන කප්ප, ජාත රූප රජත පටිගහන කප්ප. යන විදියට සමහර කුඩා ශික්ෂාපද ලිහිල් කරමින් මේ අනුමත කරගත්ත දස වස්තුව. බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉන්නකොට ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවලු, ආනන්ද මගේ ඇවෑමෙන් පස්සේ මගෙන් පස්සේ කැමතිනම් කුඩා අනු කුඩා ශික්ෂාපද කාලානුරූපව සංශෝධනය කරගන්න කියලා. ආඛංකමානෝ ආනන්ද සංඝෝ මමච්චේන කුදානු කුද්දකානි සික්ඛාපදානි සමූහනීය. මගේ ඇවෑමෙන් පස්සේ කැමතිනම් කුඩා අනු කුඩා කුද්ධානු කුද්ද කාණී කුඩා අනු කුඩා ශික්ෂාපද කැමතිනම් වෙනස් කරගන්න. තේරුණාද? කී ආනන්ද මගේ ඇවෑමෙන් පස්සේ කැමතිනම් මෙන්න මේ කුඩා අනු කුඩා ශික්ෂාපද සංශෝධනය කරගන්න කියලා. මෙන්න මේ උපදේශය, මේ උපදේශයේ වැරදි විදිහට තේරුම් ගත්ත වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා තමන්ට කැමති විදිහට මේ ශික්ෂාපද වෙනස් කරගත්තා. මේ වෙනස් කරගන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ දස වස්තු වුන් ක්‍රියාත්මක කළේ පුතේ. එහෙමනම් මේ සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පස්සේ කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් තමයි පැවැත්වුවේ. මේ සංගායනාව සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කළේ සබ්බකාමී යස මහරහතන් වහන්සේ. මේ සංගායනාව පැවැත්වුවේ පුතේ විශාලා මහනුවර වහලුකාරාමේදී. මෙතනදී රේවත, සබ්බකාමී, යස, සාල්හ, කුජසෝහිත, වාසභගාමික ආදී භික්ෂුන් වහන්සේලා විශාල සහයෝගයක් ලබලා දුන්නා. මෙන්න මේ සංගායනාව අවසන් කිරීම සඳහා, මේ සාකච්ඡාව අවසන් කිරීමට මාස 8ක කාලයක් ගත වුණා. එතකොට දරුවනේ මේ සංගායනාවට සහභාගී වෙච්ච පිරිස 700 දෙනෙක්, 700 නමක්. ඒ නිසා මේ සංගායනාවට කියනවා සත්ත සතිකා සංගීතිය කියලා. එතකොට මේ සංගායනාවෙන් පස්සේ මේ විනය විරෝධීව ක්‍රියා කරපු භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරලා මේ අකැපූ දස වස්තුව ප්‍රතික්ෂේප කරා. හැබැයි මෙතනදී විශේෂ දෙයක් වුණා දරුවනේ. එකම සංඝ සමාජය මෙතනින් පස්සේ නිකායන් 18කට 18කට බෙදිලා වෙන් වෙලා ගියා. ඒ නිසා තමයි කියන්නේ දරුවනේ මේ දෙවෙනි ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සම්දිස්ථානයක් කියලා. අපෙන් අහනවනේ දෙවෙනි ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සම්දිස්ථානයක් වන්නේ ඇයි? මෙන්න මේක තමයි දෙවෙනි ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සම්දිස්ථානයක් වුණේ. සම්දිස්ථානයක් කියලා කිව්වේ අවසානයේදී මේ නිර්මල ධර්මය ඊළඟට මේ අධර්මය විනය ගරු කරපු භික්ෂු පරපුර තෙරවාදීන් කියලා හැඳින්නුවා. අර දස වස්තුව පිළිගෙන සසුනේ නිරපණ ලද භික්ෂූන් වහන්සේලා මහා සංඝික කියලා ඉවරලා වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තලු. ඊට පස්සේ මෙන්න මේ දෙවන ධර්ම සංගායනාවේදී මේ ආකාරයෙන් බෙදී යාමක් සිද්ධ වුණා දුවේ පුතේ. දැන් තේරුණානේ දෙවන ධර්ම සංගායනාව. ඊළඟට පුතේ මේ තුන්වන ධර්ම සංගායනාව ගත්තම මේකට කියනවා ත්‍රිපිටක සංගායනාව කියලා කියනවා. මොග්ගලී පුත්ත තිස්සතර සංගායනාව කියලා කියනවා. තුන්වන ධර්ම සංගායනාව මෙන්න මේ නම් වලිනුත් හැඳින්වුවා. ත්‍රිපිටක ධර්ම සංගායනාව, මොග්ගලී පුත්ත තිස්සතර සංගීතිය කියලා. එතකොට මේ කාලය තුල සාසන මාමක රජවරුන් පහළ වුණේ නැහැ. තව දුරටත් මොකක්ද සිද්ධ වුණේ? සාසනික වශයෙන් පරිහානියක් සිද්ධ වුණේ. මෙන්න මේ වගේ පසුබිමක් තුල තමයි චණ්ඩාශෝක රජතුමා බලයට පත් වුණේ. චණ්ඩාශෝක රජතුමා පිළිබඳව අපි දන්නවනේ දික්විජය ප්‍රතිපත්ති අනුව. දික්විජය ප්‍රතිපත්ති අනුව යුද්ධ කිරීමේ නියැලිල හිටපු මෙන්න මේ රජතුමා කාලිංග කියන යුද්ධය ඉතාම දරුණු යුද්ධයක්. මේ කාලිංග යුද්ධයෙන් ලැබපු විශිෂ්ට ජයග්‍රහණය නිසා මේ රජුගේ චරිත විපර්යාසයකට මේක හේතුවක් වෙලා තියෙනවා. මේ යුද්ධයේදී සිදුවෙච්ච මහා මිනිස් ඝාතනය දැකලා කලකිරිලා හිටපු රජතුමා නික්‍රෝධ කියන සත්වියසි කුඩා සාමණේරයන් වහන්සේ දැකලා, වයස අවුරුදු 7යි, කුඩා සාමණේරයන් වහන්සේ දැකලා හිත පහදවාගෙන මෙයා රජු ධර්මාශෝකේ බවට පත් වීමට කටයුතු කළා. තෙරුවන් සරණ ගියා. අසහාය උපාසකෙක් වුණා. මේ ධර්මාශෝක රජතුමා සාසන මාමකව අපරිමිත ධන පරිත්‍යාග කිරීම නිසාත් දැන් රජතුමා යුද්ධයෙන් හිත කලකිරිලා ඉන්නේ. ඒ නිසා මොකද කරේ? බුදු සසුන කිරී ගොඩාක් ලං වුණා. අපරිමිත වශයෙන් ධන පරිත්‍යාග කර භික්ෂුන් වහන්සේලා උදෙසා සිව්පසෙන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරා. මෙනි මේ වගේ දේවල් නිසා අන්‍යාගමික පූජකයින් මේ කෙරෙහි ගිජු වෙලා සසුන් ගත වෙන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලන්ගේ අපේක්ෂාව වුණේ සසුන කෙලසීම, සසුන විනාශ කිරීම, බුද්ධ ශාසනය විනාශ කරලා දැමීම, ඒ වගේම රජතුමාගෙන් ලාභ සත්කාර ලබා ගැනීම. මෙන්න මේ අරමුණ ඇතුව විශාල පිරිසක් සතුන් ගත වුණ නිසාම දිනෙන් දිනම බුද්ධ ශාසනය පිරිහීමටපත් වුණා. සිල්වත් භික්ෂුන් වහන්සේලා පරාජිත වුණා. දුසිල්වත් භික්ෂුන් වහන්සේලා සමග විනය කර්ම කිරීමට මේ සුසිල් මහණුන් අකමැති වුණා. මේ බව දැනගත් රජතුමා ආපහු සැරයක් මේ විනය කර්ම කරන්න කියලා ඇමතියන් අතේ පණිවිඩ යවුවා භික්ෂුන් වහන්සේලාට. ඒ වුණාට ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලා රජතුමාගේ අණවත් පිළිගත්තේ නැහැ. ඒ අනුව රජතුමා මොකද කරේ? මහා සංඝ ස්ථවිර මොග්ගලී පුත්ත තිස්ස තෙරුන්ගෙන් මෙන්න මේ ගැන අහලා මොකද කරේ? මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ගෙන් දින 7ක්ම 7 දිනක්ම බුදුදහම ඉගෙන ගත්තා. දුසිල් මහණුන් නිසා මේ ශාසනයට, සම්බුද්ධ ශාසනයට උදා වෙලා තියෙන ඉරණම තීරුම් අරගෙන වහාම සංඝායනාවකට පසුබිම සකස් කරගත්තා. අර මුලින්ම සියලුම භික්ෂුන් වහන්සේලා පැළලුක් නුවර අශෝකාරාමයට කැඳෙව්වා. තනි තනිව භික්ෂුන් වහන්සේලා අරගෙන තනි තනිව ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා නිවැරදි පිළිතුරු දුන්න අය පමණක් රඳවාගෙන අනෙක් වැරදි පිළිතුරු දුන් භික්ෂුන් වහන්සේලා සියලුම දෙනා 60,000ක් පමණ භික්ෂුන් වහන්සේලා සුදුරෙදි හන්දවලා සසුනෙන් බැහැර කරා. ඉතිරි වුණේ ඉතිරි වෙච්ච සිල්වත්තු භික්ෂුන් වහන්සේලා අතරින් දහසක් පමණ තෝරාගෙන මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. තේරුණා නේද දරුවනේ? එතකොට ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහිකත්වයෙන්, ඒ වගේම මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ මේ පැළලුක් නුවර අශෝකාරාමේදී මෙන්න මේ සංගායනාව පැවැත්තුවා. මේ සඳහා භික්ෂුන් වහන්සේලා 1000ක් සහභාගී වුණා මේ සංගායනාවට. ඒ නිසා මේ සංගායනාවට අපි කියනවා සාහස්සිකා සංගීතිය කියලා. එතකොට මේ සංගායනාව සඳහා මාස 9ක කාලයක් ගත වුණා. එතකොට මේ සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් කලක් ભારතයේ මධ්‍ය දේශයට පමණක් සීමා වුණු බුදුදහම රටවල් 9කට ප්‍රචාරය කරලා යවුවා. භාරතයේ මධ්‍ය දේශයට පමණක් සීමා වෙලා තිබුණු බුදුදහම ප්‍රත්‍යන්ත දේශවලට වෙනත් රටවල් 9කට ප්‍රචාරය කරලා යවුවා. දක්ෂ ධර්ම කතික භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සඳහා යොදව ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවටත් බුදුදහමේ පණිවිඩය අරගෙන ආවා. එතකොට දරුවනේ මේ සංගායනාවෙන් පස්සේ බලන්න ලැබුණු ප්‍රතිඵල දුසීල් මහණුන් 60,000ක් සසුනේ නිරපල හැරියා. ඒ වගේමයි සාසන පාරිශුද්ධයක් ඇති කරා, පිරිසිදු කරා. නතර වෙලා තිබුණු විනය කර්ම නැවත ඇති කරා, නැවත ආරම්භ කරා. කතාවත්තු ප්‍රකරණය කියලා ග්‍රන්ථයක් රචනා කළා. ඒ වගේම ත්‍රිපිටකය සම්පූර්ණ කරා. ධර්මදූත සේවයක් ඇති කරා. මෙන්න මේ වගේ විශාල සේවාවන් රාශියක් මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාව නිසා අපට හිමි වුණා. දැන් මම මේ කෙටියෙන් 1, 2, 3 සංගායනා කතා කරේ. ඊළඟට පොතේ දැන් අර ලංකාවේ පවත්වපු අලු විහාර සංගායනාව බලන්නකෝ. දැන් එහිම බලනකොට මේ ත්‍රිපිටක බුද්ධ වචනය පැරණි ආකාරයේම තවදුරටත් සුරස්සිත වීම සඳහා, ඒ වගේම විවිධ හේතු නිසා මේ ත්‍රිපිටක ධර්මයට සිදුවෙන්න පුළුවන් හානි වළක්වා ගන්න පුළුවන් වුණා මේ සංගායනාව නිසා. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම, ඒ වගේ හේතුන් මත තමයි මෙන්න මේ සංගායනාව පැවැත්ුනේ. දැන් අපි දන්නවා සියවස් 5කට වැඩි කාලයක් මේ පවත්වාගෙන ආපු මේ ථෙරවාදී බුදුදහම පළවෙනි වතාවට පුස්කල පොත්වල ලිව්වේ මෙන්න මේ සංගායනාවේදී. ඒ නිසාම දරුවනේ මෙන්න මේ සංගායනාවට කියනවා අපි පුස්තකාරූඪ සංගීතය කියලා. සාසන මාමක තෙරවරු මුඛ පරම්පරාගතව ගෙනාපු මේ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම මෙන්න මෙතනදි සිද්ධ වුණා. මේ කාර්ය ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය කරපු උතුම්ම කටයුත්තක්, විශිෂ්ටම කටයුත්තක් දරුවනේ. දැන් මේ සංගායනාව පැවැත්වීමට හේතු, ඒ කියන්නේ ලාංකීය භික්ෂුන් වහන්සේලා පෙළඹූ හේතු බලමු. ඒ සඳහා ඉවහල් වූ හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් බුදුදහම ලංකාවට ලැබුණු දවසේ පටන් ඒක ආරක්ෂා කරමින් පවත්වාගෙන එනු ලැබුවේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණා. ඒ වළගම්බා රජතුමා දෙවෙනි වර බලයට පත්වීමත් සමගම මෙන්න මේ තත්ත්වය වෙනස් වුණා. ඒ රජතුමා මහාතිස්ස කියන හිමියන්ට අභේගිරිය කරවල පූජා කිරීමත් සමග මේ රටේ අර්බුදයක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. රජතුමා අර ඉන්දියාවේ ඉඳලා ආපු, මේ කතන්දර ඔයගලන් දන්නවා, ඉන්දියාවේ ඉඳලා ආපු ධර්ම රුචි කියන භික්ෂුවගේ ඉගැන්වීම අනුව තමයි කටයුතු කළේ. වළගම්බා රජතුමා මේ භික්ෂුවගේ ඉගැන්වීම ථෙරවාදයට පටහැනි වෙනස් මගක් ඉතනදි ගත්තේ. ඒ නිසාම අනාගතයේදී මේ ඉගැන්වීම ථෙරවාදී බුදුදහමට හානි කරනු ඇතැයි කියලා ලක්දිව භික්ෂුන් වහන්සේලා තුල ඇති වුණා සැකයක්. එතකොට මේ සංගායනාව පැවැත්වීම සඳහා ඒකත් හේතුවක් වුණා දුවේ පුතේ. තවත් හේතුවක් වුණේ මේ වළගම්බා රාජ්‍ය සමයේ ඇති වුණා බැමිණි තියා කියලා සාගතයක්. මේ කාලේ භික්ෂුන් වහන්සේලා ආහාර හිගෙකින් පෙළුණේ. ඒ නිසාම ආහාර අහේනියෙන් නිසාම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් අපවත් වුණා. මෙන්න මේ වගේ තත්ත්වයක් උඩ ඉතිරි වුණු භික්ෂුන් වහන්සේලාත් අපවත් වුණොත් මොකද වෙන්නේ? කටපාඩමින් පවත්වාගෙන යාම මේ වගේ තත්ත්වයක් යටතේ අනතුරුදායකයි කියන එක අවධානයට යොමු කරලා මෙන්න මේ සංගායනාව කිරීමට කටයුතු කරලා තියෙනවා. ඊළඟට ලංකාවේ භික්ෂුන් වහන්සේලා සමහර අය මේ සාසනික පිළිවෙත් වලින් පිරීලා යන්න පටන් ගත්තා මේ වෙනකොට. ඒකත් මේ සංගායනාව පැවැත්වීමට හේතුවක් වුණා. ඒ වගේමයි තවත් හේතු රාශියක් මේ සංගායනාව පැවැත්වීමට බලපාලා තියෙනවා. මෙන්න මෙතනදි පුතේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි මෙතනදී සිද්ධ වුනේ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමක්. මෙතනදී ත්‍රිපිටක ධර්මය අර වාචෝද්ගතව පවත්වාගෙන යාමෙන් කටපාඩමෙන් පවත්වාගෙන යාමෙන් ඇති වෙන්න තිබුණු වෙනස්කම් මේ ග්‍රන්ථාරූඪ කිරීමෙන් වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා බෙදිලා වෙන් වෙලා ධර්මයේ ඉදිරිපත් කිරීම තුළින් මේ ථෙරවාදී බුදුදහමට එල්ල වෙන්න තිබුණු අභියෝග අඩු වුණා. ඒ වගේම පුතේ වෙනත් ථෙරවාදී රටවල් වල ථෙරවාදී බුදුදහම අභාවයට ගියපු අවස්ථාවල නැවත ඒවා ස්ථාපිත කිරීමට මෙන්න මේ ග්‍රන්ථාරූඪ ත්‍රිපිටකය උපකාරී වුණා. දැන් තේරෙනව නේද දරුවනේ මේ සංගායනා තුලින් ත්‍රිපිටක දහමේ උන්නතියට විශාල සේවයක් වුණා කියන එක. මෙන්න මේ ආකාරයෙන් භාරතයේ ඒ වගේම වෙනත් රටවලදී භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ විදියට ගත්ත තීරණ නිසා තමයි අදත් මේ විදියට උතුම් වූ බුදු දහම ත්‍රිපිටක දහම ලෝකේ සුරකිව ආරක්ෂා සහිතව පවතින්නේ. එහෙමනම් මේ උත්තරීතර අසම සම දහම රැකගන්න අපිත් කටයුතු කරමු. දැන් ඔයාලට නියමිත පාඩම් ඒකකයේ මම ඉතාම සාරාංශගත කරේ. තවත් කනිෂ්ක රජතුමා කරපු සංගායනාව ගැන තියෙනවා පුතේ. දැන් අපිට ඒකත් කතා කරන්න කාලය මදි වෙන නිසා මේ පාඩම ඔයගලන් හොඳට අධ්‍යයනය කරන්න. මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා උත්තර ලියන්න සූදානම් වෙන්න දුවේ පුතේ. මම මේ පාඩම ඇසුරින් ඕගලම් ප්‍රශ්න කීපයකුත් අහනවා. ඒවට පිළිතුරුත් ලියලා ඔයාලගේ දැනුම තවත් තහවුරු කරගන්න පුතේ. මෙන්න මේ ප්‍රශ්න ටික ලියා ගන්නකෝ. පළවෙනි ප්‍රශ්නය සංගායනාවක් යනු කුමක්ද? දෙවෙනි ප්‍රශ්නය 1, 2, 3 සංගායනා පැවැත්තු ස්ථාන මූලිකත්වය හා දායකත්වය දැක්වුවේ කවුද? 3, 3 ප්‍රශ්නය 1, 2, 3 සංගායනාවලට බලපෑ මූලික හේතු මොනවාද? 4 ප්‍රශ්නය ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට සංගායනාවලින් සිදු මෙහෙය කුමක්ද? 5 අලු විහාර සංගායනාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න. පුතේ මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඒ වගේම ඔයාලගේ දැනුම ඒ තුලින් ස්ථිර කරගන්න. මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මෙන්න මගේ දුරකථන අංකය. ඒකත් ලියා ගන්න. 0711 79 76 46. මම බදුල්ල විහාර මහදේවි විදුහලේ බුද්ධාගම විෂය ප්‍රධාන ගුරුතුමිය මල්ලිකා දිසානායක. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌවේ ගුරු කිතරින් බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.